යුද්ධ කාර්ග සභා සභාපතිතුමනි, විශේෂයෙන් අද දින ඉදිරිපත් කරන මේ සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත පිළිබඳව අදහස් කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පනත සම්බන්ධයෙන් ආපු මූලිකම විවේචනය තමයි මේ පනත විසින් රජයට අවශ්‍ය ණය ලබා ගැනීමට, ණය ගෙවීම සඳහා ණය ලබා ගැනීමට නියෝජ්‍ය ඇමතුමා හර්ෂසිල් ඇමතුමා පැහැදිලි කරා වගේම අනාගත ණය ගෙවීම සඳහා වර්තමාන තියෙන පොලී අනුපාතවලට ණය ලබා ගැනීමටත් ඒ ලබා ගන්න ප්‍රතිශතයක් හැටියට අගයක් හැටියට වඩා ප්‍රතිශතයක් හැටියට පහුගිය අවුරුද්දේ එකතු වෙලා තියෙන අවසානට එකතු වෙලා තියෙන ණයවල එකතුවෙන් 10%ක් ණය ලබා ගැනීමට බලය ලබා ගැනීමේ පනත් කෙටුම් පතක්. දැන් අපට තියෙන ප්‍රශ්නේ තමයි ආණ්ඩුව මේ මොහොතේ මුණ දෙන ආර්ථික අර්බුදය, ණය ගෙවීමේ අර්බුදය අපි දන්නවා කාලාන්තරයක් තිස්සේ ගොඩ නැගිච්ච ගොඩ ගැහිච්ච අර්බුදයක්. ඒ අර්බුදයට උත්තර හොයන ක්‍රමවේද ගත්තොත් එම එක පැත්තකින් පාර්ලිමේන්තුව නොසලකා හැරලා විසර්ජන පනත් විසින් පාර්ලිමේන්තුවට දීලා තියෙන බලය නොසලකා හැරලා ඇමතිවරයා අතට ඒ බලය අත්පත් කරගෙන ඇමතිවරයාගේ අභිමතය පරිදි කටයුතු කරනවා නම් ඒකට අපි එකඟ වෙන්නේ නැහැ. අපේ විරෝධයේ මූලික පදනමක් ඒක. ඊළඟට ඒ ණය ලබා ගන්න ආකාරයත් ණය තැන්පත් කරන ආකාරයත් ඒකෙදි මහ බැංකුව සතු කාර්යභාරය පිළිබඳවත් මහ බැංකුවේ අතීත අත්දැකීම් එක්ක අපි දන්නවා මහ බැංකුව කිව්ව ගාම අද විශ්වාසනීය බිඳ වැටිච්ච තැනක්. මහ බැංකුව සම්බන්ධයෙන් ඒ විශ්වාසනීයත්වය නැවත ගොඩනගන්නේ නැතුව මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඒ විශ්වාසනීයත්වය ගොඩනගන්නේ නැතුව මහ බැංකුවට දේශපාලන ඇඟිලි ගැහිම් වලින් තොරව ස්වාධීනව කටයුතු කරන්න තියෙන ඉඩකඩ සකස් කරන්නේ නැතුව මේ කටයුත්ත කරනකොට ඇති වෙන තත්ත්වයන් තමයි මේ සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීම පනතර අදාළව ගොඩනැගිලා තියෙන විවේචනවල මූලික හරය. ආර්ථිකය සම්බන්ධයෙන් ගත්තොත් ඔබතුමාලා අපි කවුරුත් දන්නවා අපි කැමති වුණත් අකමැති වුණත් ඔබතුමාලා අද පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා මෙතෙක් විවෘත ආර්ථිකය තමයි රටට හොඳම ආර්ථිකය කියලා විවෘත ආර්ථික මොඩල් එක ලංකාවේ ක්‍රියාත්මක කරපු ආණ්ඩු වලටම අද ඔබතුමාලටම කියන්න සිද්ධ වෙලා තියෙනවා අපි ණය කන්දක් උඩ ඉන්නේ, ගිනි කන්දක් ළඟ ඉන්නේ. දැන් ඇමතුමාම කිව්ව විදිහට අපිට ණය ගෙවන්න කොච්චර ණය ගන්න සිද්ධ වෙනවද? 2019 ට්‍රිලියන 4.2ක් බිලියන 4200ක් අපි ණය ගෙවන්න ඕන. රටේ වර්තමාන දළ දේශ නිෂ්පාදනය වගේ 3 ගුණයක් අපි ණය ගෙවන්න ඕන. ජාතික ආදායම වගේ 2-3 ගුණයක් අපි ණය ගෙවන්න ඕන කියලා අද ඔබතුමාලටම කියන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒක මේ රටේ ජනතාවගේ වැරදක් නෙමෙයි. මේක තමයි හොඳම ක්‍රමේ, ණය ගැනීම තමයි හොඳම ක්‍රමේ. මට මතකයි පහුගිය රාජපක්ෂ පාලනය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා ලෝකයේ අපි තරම් හොඳට ණය ගන්න රටක් වෙන්නේ නැහැ කියලා. අපි ණය ගන්න හැකියාව ලැබීම ගැන ආඩම්බර වෙනවා කියලා. ඉතින් ඔබතුමාලත් ඒක කියනවා. හැබැයි ණය ගන්න එක ආඩම්බර වෙනවයි කියලා කියපු ආණ්ඩුව වලට මද කියන්න සිද්ධ වෙලා තියෙනවා අපට මේ ණය දැන් ගෙවා ගන්න ක්‍රමයක් නැහැ. ණය ගෙවන්න උත්තරයක් හොයන්න ඕන කියලා. දැන් මේ හදන්නේ ණය ගෙවන්න උත්තරයක් හොයන එක. අපට පේනවා ගරු ඇමතුමනි, ගරු කාර්ක සභා සභාපතිතුමනි, මේ හොයන උත්තරේ අතිසාරයට අමුඩ ගහන වගේ උත්තරයක්. හේතුව මොකද? අපි ඉන්න තැන කොතනද? 2016 ආර්ථික වර්ධන වේගයේ සිගල 4.8යි. අද 3.3යි 2017 අවසානයේ. 4.8 3.3 වුණ අවුරුද්දක් ඇතුළත. ඔබතුමාලගේ උද්දමන වේගය 2016 4යි 2017 4.3යි උද්දමන වේගය වැඩි වුණා. 2016 රුපියල ඩොලරයට හුවමාරු වුණ 149ට 2017 අවසාන වෙනකොට 150යි 56 ඉක්මුවා. අද වෙනකොට අපේ ආයෝජන 2016 ඔබතුමාලාට ඍජු විදේශ ආයෝජන ලැබුණා ඩොලර් මිලියන 898ක්, 2017 හම්බුනේ 397යි.
Honorable Minister,
ඒක නිවැරදි කරන්නම් ගරු සුනිල් හඳුනාගත් මන්ත්‍රීතුමනි, 2017 ඇමරිකන් ඩොලර් මිලියන 1800යි. අපේ ඉතිහාසයේ වැඩිපුරම ඍජු විදේශ ආයතන ලැබුණේ 2017 අවුරුද්දේ. බොමිස්තුතියි.
ඔමුණත් ඔබතුමාලා 2017 අවුරුද්දේ විතරක් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් කෝටි 88200ක්. එතකොට බිලියන 882ක් ඔබතුමාලා ණය ගන්න සිද්ධ වුණා. ඒ ණය අරගෙන ණය ගෙවන ණය ගත්තද පාරවල් හදන ණය ගත්තද කියන තර්කය වෙනම තියෙනවා. හැබැයි ණය ගන්න සිද්ධ වෙලා තියෙනවා ගිය අවුරුද්දේ අවුරුද්දක් ඇතුළත බිලියන 882ක්. දැන් ඔබතුමාලම කියනවා 2019 අපි ට්‍රිලියන 4.2ක් ණය වාරිකේ පොලි ගෙවන්න ඕන කියලා. ඒ දැන් ගන්න ණය වලටත් එක්ක අතීතයේ ගත්ත ණය වලටත් එක්ක දැන් උත්තරයක් හොයනවා. මෙන්න මේ ණයවලට මෙතුමා කියපු ආකාරයටම බල්ක් එකක් හැටියට බුලට් පේමන්ට් එකක් හැටියට ණය ගෙවන්න සිද්ධ වුණාම අපි කොහොමද කරන්න කියන උත්තරය. මේක ඇත්තටම අපි විරෝධතාවය දක්වන එක හේතුවක් තමයි ගරු මුලාසනාරුඩ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. මේ පනතේ වගන්තිය අනුව ගත්තොත් 8 වෙනි වගන්තිය 5 වෙනි වගන්තිය 2 වෙනි පිටුවේ ඉතා පැහැදිලිව තියෙනවා ආණ්ඩුවේ රාජ්‍ය ණය ප්‍රතිමූලනය හා පූර්ව මූලනය කිරීමේ කාර්ය සඳහා ආණ්ඩුව සඳහා හෝ ආණ්ඩුව වෙනුවෙන් එකතු කරගෙන ලැබෙන යම් ණයක් 2017 අංක 30 දරන විසර්ජන පනතේ 2.1 වගන්තියේ විධිවිධාන අදාළ වීමෙන්ද එසේම 2017 අංක 30 දරන විසර්ජන පනත ක්‍රියාත්මක වීම ආරම්භ වීමේ දිනෙන් පසු පනවන ලබන යම් වාර්ෂික විසර්ජන පනතක විධිවිධාන අදාළ වීමෙන්ද නිදහස් විය යුතුයි කියන. එතකොට මේ කියන්නේ මොකක්ද? 2017 අංක 30 දරන විසර්ජන පනතේ 2.1 ආවගන්තිය මොකද තියෙන්නේ? 2.1 ආවගන්තිය තියෙනවා 2017 නම් මේ අවුරුදු අවසානයේදී රුපියල් බිලියන 1893කුත් මිලියන 844කුත් 818,000ක් ණය නොඉක්මව යුතුයි කියලා. ඒක 2003 ඔබතුමාලගේ ආණ්ඩුවම ගෙන ආපු ෆිස්කල් මැනේජ්මන්ට් පොලිසි පනත අනුව ආර්ථිකයේ මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ 13 වෙනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න ඕන විසර්ජන පනත විසින් උපරිම සීමාවක් පනවලා තියෙනවා. මෙන්න මෙපමණ පමණයි ණය ගත හැකි කියලා. දැන් ඔබතුමාලා යෝජනා කරනවා මේක 2017 අවුරුද්දේ අපි සම්මත කරපු විසර්ජන පනතත් අදාළ නොකර ගන්න. ඒක එක බරපතල තත්ත්වයක්. පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව සම්මත කරා බහුතරෙන්. ඒ සම්මත කරපු විසර්ජන පනතත් අදාළ කරගන්න නැතුව ඊළඟට එදයින් ඉදිරියට 2018 විසර්ජන පනත 19 විසර්ජන පනත මින් ඉදිරියට එන විසර්ජන පනත්වල මේ වගන්තිය අදාළ කරගන්න නැතුව. ඒ කියන්නේ මොකද්ද? පාර්ලිමේන්තුවට තියෙන විසර්ජන පනතක බලය අභිබවලා කාර්ද බලය දෙන්නේ ඇමතිවරයාට. අපි මේක සාකච්ඡා කරා කාරණා ගොඩක් තියෙනවා.
ඒ ගරු මන්ත්‍රීතුමා කියන එක නිවැරදි නැහැ. මොකද එක විසර්ජන පනත අභිබවා ගිහිල්ලා පාර්ලිමේන්තුවට තියෙන බලය අයින් වෙනවා කියන එකට විරුද්ධව විශේෂාධිකරණයේ නඩුවක් ඉදිරිපත් කරාම ඒකේ තීන්දුව තමයි එහෙම වෙන්නේ නැහැ කියන එක. අනිත් එක තමයි ඇමතිවරයාට බලය ලැබෙන්නේ නැහැ මේකෙන්. ඇමතිවරයාට පුළුවන් වෙන්නේ කැබිනට් අනුමැතිය අරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවේ සම්මත වුණොතින් පමණයි මේ වැඩිපුර ණය ගන්න වෙන්නේ. අතරම කාරණා ඒ විසර්ජන පනතේ තියෙන්නේ එන අවුරුද්දට පමණයි. දවස් 365කට පමණ අපිට මේ අභියෝගය තියෙන්නේ දවස් 365 අභියෝගය නෙමෙයි මේ බුලට් පේමන්ට් එකත් එක්ක ඉදිරියේ තියෙන එක. ඒකයි.
ඕක තමයි කාර්ක සභා අවස්ථාවේදී අපි අතර ඇති වෙච්ච සාකච්ඡාව. අපි අතර ඇති වෙච්ච මතවාදී විවාදය. එතකොට දෙන ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමාලෝ කියන ආකාරයේ කටයුත්ත පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ අනුමත කරගෙන පාර්ලිමේන්තුවෙත් අනුමත කරගෙනම නම් කරන්නේ මේ විසර්ජන පනත අභිබවන්නේ ඇයි කියන එක. විසර්ජන පනතේ තියෙන මේ කොටස මෙතනට එකතුනේ ඇයි කියන එක. ඒක තමයි මේ සාකච්ඡාව. ඒක නිසා අපි කියවෝ දෙය තමයි එහෙනම් විසර්ජන පනතේ තියෙන මේ තත්ත්වෙම තියලා අපි සම්මත කරපු මේ පාර්ලිමේන්තුවම සම්මත කරපු විසර්ජන පනතේ මේ තත්ත්වෙම තියලා ඔබතුමාලට අවශ්‍ය කරන ඔය බුලට් පේමන්ට් එක ගෙවා ගන්න වෙන උත්තරයක් නැද්ද කියන එක. මොකද හේතුව දැන් මෙතුමා කුවට මේක ඇමතිවරයාට අදාළ නොවනවා කියලා. එමුණ ඇමතිවරයාට තනි අභිමතයක් නැහැ කියලා. අපි දන්නවා ප්‍රායෝගිකව සිද්ධ වෙන දේ මොකද්ද කියලා. ප්‍රායෝගිකව සිද්ධ වෙන දේ මොකද්ද කියලා. මේකෙදි ගත්තත් ඒක තියෙනවා. 4 වෙනි වගන්තියේ තියෙනවා අමාත්‍යවරයා විසින්. ඒක ඇත්ත. අමාත්‍ය මණ්ඩලයේ අනුමත ඇතුව මේ පන්තියේ 3 වන වගන්තියේ විධිවිධාන වලට ගැලපෙන ආකාරයට ණයක් මගින් මුදල් එකතු කරගත හැකි. එම ණය ගනු ලබන ආකාරය ණය පෙරාතුව මිලදී ගැනීම ණය හුවමාරු කිරීම අමාත්‍යවරයා විසින් සලකා යෝග්‍ය විදියට සලකන්න ඕන කියලා. ඒ විතරක් නෙමෙයි මේකේ තවත් ගැටලුවක් මතුවෙනවා ගරු කාර්ක සභා සභාපතිතුමනි. අපි ඒකේ කාර්ක සභා අවස්ථාවේ සාකච්ඡා කළා මේ උපදේශක ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සාකච්ඡා කළා. මේකේ තියෙනවා දෙක එක වන උපවගන්ති යටතේ අමාත්‍යවරයා විසින් ගනු ලබන තීරණය ශ්‍රී ලංකා මහ බැංකු විෂය පවර ඇති අමාත්‍යවරයා විසින් රෙජිස්ට්‍රාර්වරයා වෙත ලිඛිතව දන්වනු ලැබිය යුතුයි කියලා. හැබැයි අමාත්‍යවරයා යන්නේ අර්ථකථනය කරන්න කවුද? දැන් මේක අර්ථ නිරූපණය ඇතුලේ අමාත්‍යවරයා කියන්නේ කවුද? අමාත්‍යවරයා යන්නේ මුදල් විෂය පවර ඇති අමාත්‍යවරයා අදහස් වේ. එතන මුදල් විෂය පවර ඇති අමාත්‍යවරයා කියලා අමාත්‍යවරයා හඳුන්වනවා. දැන් අපේ ප්‍රායෝගික ගෙවත්තොතේම මංගල සමරිය රැමතුමා ඔබතුමා මුදල් විෂය පවර ඇති අමාත්‍යවරයා. ඔබතුමා තමයි මුදල් විෂය පවර ඇති අමාත්‍යවරයා. එතකොට ණය ගන්න ඕන කොපමණ ප්‍රමාණයක්ද? පාර්ලිමේන්තුවට මේ ණය වාර්තා කිරීම මේ කියන ආකාරයට විසර්ජන පනතේ තියෙන සීමාවලට යටත්ව ඒවා විභවන් නැතුව පාර්ලිමේන්තුවෙන් අනුමත කර ගැනීම 10%ක් ගන්නවා කියන එක මේ පාර්ලිමේන්තුවට කියන්නේ ඉන්නේ ඔබතුමා. ඔබතුමා තමයි මේ පනත අනුව අමාත්‍යවරයා. හැබැයි අනිත් පැත්තෙන් කියනවා ආයේ පාරක් දෙක එක වන උපවගන්ති යටතේ අමාත්‍යවරයා විසින් ගන්න ලබන තීරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ විෂය පවර ඇති අමාත්‍යවරයා විසින් රෙජිස්ට්‍රාර්වරයා වෙත දැනුම් දිය යුතුය. එතකොට ඒ කවුද? රෙජිස්ට්‍රාර්වරයා විසින් එම දැන්වීමේ නියමය හා අමාත්‍යවරයා විසින් තත්කාලයේ සඳහා නිකුත් කරනු ලැබිය හැකි විධානයන්ට යටත්ව ඒ අමාත්‍යවරයාගේ විධානයන්. එතකොට ඒ මොන අමාත්‍යවරයාද? අද ප්‍රායෝගිකව ගත්තොත් එමු වර්තමාන තත්ත්වය යටතේ මහ බැංකුවේ භාර අමාත්‍යවරයාත් මුදල් අමාත්‍යවරයාත් එක තත්ත්වයක් යටතේ වෙන තත්ත්වයක්. නමුත් අද මේ තත්ත්වය යටතේ විෂය මහ බැංකු විෂය භාර අමාත්‍යවරයා වෙන අග්‍ර අමාත්‍යවරයා. එතකොට මේකෙදි අග්‍ර අමාත්‍යවරයා තමයි දැන් නම් මම කියන්නේ වර්තමානයේ හැමදාම මේක මෙහෙම කියයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් මේ මොහොතේ ණය එකතු කර ගැනීමට අවශ්‍ය විය හැකි එවැනි සියලු සැලසුම් සකසනු ලැබිය හැකි ආණ්ඩුවේ යහපත දිසා ලබාගත හැකි වඩාත් වාසිදායක නියමයන් මත ආණ්ඩුවේ වගකීම පියවීම සඳහා එම සැලසුම් බලාත්මක කරනු ලැබිය හැකි. ඒ කටයුත්ත බාර වෙන්නේ මහ බැංකුව බාර විෂය භාර අමාත්‍යවරයාට. එතන ගැටුමක් තියෙනවා. එතන ගැටලුවක් දැනට තියෙනවා. මම කියන්නේ මේ පනත ක්‍රියාත්මක කරනවා නම් මේ පනත ක්‍රියාත්මක කරද්දී ඔබතුමාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ පනතේ කටයුතු වලට මැදිහත් වෙන්න. මුදල් අමාත්‍යවරයාට. ඒක ප්‍රායෝගික தத்துவයක්. මම කියන්නේ ඒක හැමදාම තියෙන தத்துவයක් කියලා මම හිතන්නේත් නැහැ. අර මට බාධා කරන්න එපා වෙලාව. ඔබතුමාගේ පිළිතුරු කතාවදී කරන්න. අනේ. ඔබතුමා මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ තවත් වෙලාව තියෙන නිසා.
හරි ඔබතුමාට වැඩි විනාඩි 5ක් වැඩි පොත.
මෙතන ඉන්නේ. එතකොට මේ අපි මේ පාර්ලිමේන්තුවේ මේ මෙහෙම අදහස් ඉදිරිපත් කරනකොට අපිට හැකියාවක් තියෙන්න ඕනේ. ඒවා නිවැරදි නැත්නම් එහෙම කියන්න. ඒකයි මම ඉල්ලන්නේ. මොකද මුදල් අමාත්‍යාංශය භාර ඇමතිවරයා මුදල් ඇමතිවරයා මහ බැංකුව භාර ඇමතිවරයා සමහර විට මුදල් ඇමතිවරයා සමහර විට ජනාධිපතිවරයා එහෙමත් නැත්නම් තවත් ඇමතිවරේ. මොකද අපේ ව්‍යවස්ථාවේ පැහැදිලිවම ජනාධිපතිවරයාට තියෙන කාර්යභාරයන් යටතේ මුදල් අමාත්‍යාංශය තියෙනවා කියලා කොහෙවත් නැහැ. මුදල් අමාත්‍යවරයා කියලා එක තැනක සඳහන් වෙනවා, තවත් තැනක ජනාධිපතිවරයා කියලා සඳහන් වෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාම වුණා. හරි, එතකොට මේ මුදල් මහ බැංකුවේ තියෙන්නේ කවුරු ගාවද කියලා විවස්ථාවකවත් සඳහන් වෙලත් නැහැ. ඒක ජනාධිපතිවරයාට තීරණය කරන්න පුළුවන්.
ඉතින් ඒක මෙහෙමයි ගැටලුවක්ද කියන එක අපි දන්නේ නැහැ. මෙතන ගරු මුලස්කණ්ඩ සභාපතිතුමනි, මේ මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ තියාගෙන ඉන්න ප්‍රශ්නේ මේ මෙතන මතු වෙලා තියෙන්නේ. මෙතන තියෙන්නේ මුදල් අමාත්‍යාංශයට තියෙන මුදල් මණ්ඩලයේ නියෝජිතය හැටියට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සහභාගී වෙන ආයතනයක් හැටියට මහා බැංකුව වෙනත් අගමැතිතුමා යටතේ හරි කාගේ හරි යටතේ තියෙනකොට මතුවෙන ගැටලුව. එතකොට විෂය භාර ඇමතිවරයා හැටියට මුදල් ඇමතිවරයා යටතේ මහ බැංකුව තියෙනවා නම් අමාත්‍යවරයා යන්නේ අදහස් කරන්නේ මුදල් විෂය භාර අමාත්‍යවරයා කිව්වට පස්සේ ආයි අමුතුවෙන් මහ බැංකුව අයිති අමාත්‍යවරයා කවුද කියලා පනතක දාන්න ඕනේ නැහැ. දැන් මේ පනතකට මේක දාන්න වෙන්නේ මොකටද? මේකේ තීන්දුව తీරන ගැනීමේ බලය මහා බැංකුව භාර විෂය භාර අමාත්‍යවරයාට පැවරීම අභිලාෂය කරගෙනම මේ පනත සකස් කළ තියෙන නිසා ඒකයි තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද මේකේ අභිලාෂයම? පාර්ලිමේන්තුවට අර පාර්ලිමේන්තුවේ හුටපටේ වෙනම තියාගත්තත් පාර්ලිමේන්තුවත් එක්ක මේ ණය ගැනීමේ කාරණාව වෙනම පැත්තකට ගත්තත් ණය ගැනීමේ අභිලාෂය ඒකේ උවමනාව තීරණය කිරීම ඒක තීරණය කරන්න බලය පවරන්නේ මේකේ අනුව මහා බැංකුවේ විෂය භාර ඇමතිවරයා විසින්. ඒක තමයි මේ ගැටලුව. ඒක ඒ ගැටලුව මතුවලා තියෙන්නේ ප්‍රායෝගික වර්තමානයේ තමයි. හැබැයි ඒ ප්‍රායෝගික වර්තමානයට ගැළපෙන්න මේ පනත හදලා හරියන්නේ නැහැ. ඒක නිසා මම කියන්නේ මේක ඔබතුමාලා සංශෝධනයක් අවශ්‍යයි. ඔබතුමාලා සංශෝධන පිළිගන්නේ නැත්නම් වෙනම එකක්. මෙන්න මේ උපවගන්ති අර්ථයේ අමාත්‍යවරයා විසින් ගන්න ලබන තීරණය විෂය භාර අමාත්‍යවරයා විසින් රෙජිස්ට්‍රාර්වරයාට දැනුම් දිය යුතුයි කියලා. මහා බැංකුව භාර විෂය භාර අමාත්‍යවරයා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියලා මේ කියන්නේ. මහා බැංකුව භාර විෂය භාර අමාත්‍යවරයා කියනකොටම අභිලාෂයක් තියෙනවා. වර්තමානයේ නම් අග්‍රාමාත්‍යවරයාට මේ ණය ගැනීමේ ණය එකතු කර ගැනීමේ කටයුත්ත තීරණය කිරීමේ සඳහාම මේ පනත සකස් කළ තියෙනවා කියන එක. මම කියන්නේ පනතක් සකස් කරන්න බෑ ඇමතිවරයෙක්ගේ විෂයන් දිහා බලලා. මුදල් ඇමතිතුමා කිව්වොත් ඒක හරි. එහෙනම් ඔබතුමාලා මේක දාන්න අර්ධ නිරූපණයක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ විෂය භාර ඇමතිවරයා කියන්නේ කවුද කියලා. මං කියන්නේ මංගල ඇමතිතුමාට බයයිද? මංගල ඇමතිතුමාට මේක භාර දෙන්න බයයිද ඔබතුමාලා? එහෙම එකක් නැහැනේ.
අමාත්‍යංශ දෙක මේදී අපි බොහොම සාකච්ඡා මාර්ගයෙන් සුහදව කටයුතු කරනවා.
ඇත්තටම මේක කලින් මුදල් අමාත්‍යවරයාට දේ තියෙනකොට නම් ටිකක් බය වුණාට කමකුත් නැහැ. කලින් මුදල් අමාත්‍යවරයාට දේ තියෙනකොට නම් විෂය භාර ඇමතිවරයා මහ බැංකුව භාර ඇමතිවරයා කියලා දාන එකේ යථාර්ථයක් තිබ්බා. ඒක වෙන කොහේ හරි ගිහිල්ලා බිල්ඩින් ගන්නයි වෙන වෙන දේවල්ට එදෙවෙනි ඉඳ තිබිච්ච නිසා නැව් ගන්නත් තිබුණා. හරි, ඒක නිසා මම කියන්නේ මේක මංගල ඇමතිතුමා ඉන්න යථාර්ථය යටතේ. ඔබතුමාලා අගමැතිතුමා දිහා බලනවා නම් අපි කියනවා මංගල ඇමතිතුමා දිහා බලලත් මේක හදන්න පුළුවන්. ඒක විශ්වාස කරන්න කියලා. මේක මීට වඩා මම ගෙනියන්න කැමති නෑ. නමුත් හිටපු මුදල් ඇමතිතුමා දිහා බලලා හදපු එකක් නෙමෙයි මේක. වර්තමාන මුදල් ඇමතිතුමා දිහා බලලා හදුවද කියන සැකේ තමයි අපට නම් තියෙන්නේ.
අත්වසයෙන්ම විවස්සා සංශෝධනයකදී මමත් ඔබ සමග එකඟ වෙනවා. අපිට අනාගතයට පුළුවන් නම් මේ ආයතන කොයි ආකාරයටද මේ තාක්ෂණිකව මේ ගලපන්න කියන තැනට පාර්ලිමේන්තුවේ එකඟ වෙන්න පුළුවන් නම්. එතකොට මේ ප්‍රශ්නේ නැහැ. අලුතෙන් අමාත්‍යාංශ හැදෙනවා, තියෙනව වැහෙනවා, ඒ සබ්ජෙක්ට්ස් මාරු වෙනවා. නමුත් අපේ විවස්ථාවේ කිසිම තැනක මේක ලියලා නැහැ. ඉතින් මං හිතන්නේ අපිට පුළුවන් කවදාහරි
වෙනම සාකච්ඡාවක්
ඉදිරිපත් කරන්න.
වෙනම සාකච්ඡාවක්. බොහොම ස්තුතියි. ගරු මුලාස්රාඩුඩ කාර්ක සභා සභාපතිතුමනි, ඊළඟට වැදගත්ම දේ තමයි මං ස්තුතිවන්ත වෙනවා ඔබතුමාලට කාර්ක සභාවේදී මේක කමිටු අවස්ථාවේදී පිළිගත්තේ ගැන. අපි මතු කරපු ප්‍රධාන දෙයක් තමයි මේ 9 වගන්තිය. 9 වගන්තිය යටතේ අපරාධ හෝ සිවිල් නඩුව කටයුතුන් ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ යම් නිලධාරියෙක්, සේවා නියුක්තිකයෙක්, අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ යම් නිලධාරියෙක්, සේවා නියුක්තිකයෙක්, මෙන්න මෙහෙමයි මේක යොදලා තියෙන්නේ. මම මේක සංශෝධනයේ බාරගෙන මේක ඉවත් කරත් මේ පනත් කෙටුපත සකස් කරලා ඔබතුමාලා ඉදිරිපත් කරාදී කියපු දෙයම නැවත මම කියවනවා. මොකද මේක නැත්නම් වැදගත් දෙයක් දැනගැනීම සඳහා. අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ යම් නිලධාරියෙක්, ශ්‍රී ලංකා මහ බැංකුවේ යම් නිලධාරියෙක් තමා විසින් සද්භාවයෙන් ක්‍රියාකොට ඇති බවද, සියලුම නිසි උද්‍යෝගය සාධාරණ සැලකිල්ල හා නිපුණතාවය දක්වා ඇති බවද ඔප්පු කරන්නේ නම් ඔහු විසින් මේ පනත යටතේ හෝ මේ යටතේ නිකුත් කරන ලද හෝ සාධන ලද යම් නියෝගයක්, නියමයක්, තීරණයක්, විධානයක් යටතේ ඇති සිය වගකීම් ඉටු කිරීමේදී හෝ ඉටු කිරීමට අදහස් කිරීමේදී කරන ලද හෝ කරන ලදයි කියනු ලබන යම් දෙයක් සම්බන්ධයෙන් සිවිල් හෝ අපරාධ නඩුවකට හෝ වෙනත් නඩු කටයුත්තකට යටත් නොවිය යුතුය. එතකොට මේ වාක්‍ය කියවනකොට මට නම් දැනුනේ ගරු සභාපතිතුමනි, අර්ජුන මහේන්ද්‍රන් ඔළුවේ තියාගෙන මේ වාක්‍ය දැම්මද කියලා. ඒ කියන්නේ මහා බැංකුවේ අධිපතිවරයා හෝ නිලධාරියෙක් හරි, මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් හරි, අමාත්‍යවරයාගේ අමාත්‍යංශ නිලධාරියෙක් හරි, කවුරු හරි කෙනෙක් මේ ණය අරගන්න කටයුතු කරන්නේ තමන් සත්භාවයෙන් කියලා ඔප්පු කරනවා නම්, සාධාරණ සැලකිල්ලකින් කටයුතු කරා කියලා ඔප්පු කරනවා නම් නිපුණතාවයෙන් කටයුතු කරා කියලා ඔප්පු කරනවා නම් මේ පනත යටතේ තියෙන වගන්තියකින් හරි වෙනත් කටයුත්තකින් හරි වගකීම් ඉටු කිරීමේද අදහස් කරපු දෙයකට හරි සිවිල් හෝ අපරාධ නඩු තීන්දුවකට වරදකාරයෙක් කාන්න බෑ කියලා. ඉතින් මේ මේක අතීතයට බලපෑවොත් එහෙම බැඳුම් කර නිකුත් කරේ අර්ජුන මහේන්ද්‍රන් මහතා සත්භාවයෙන් කියලා හිතලා නඩුවක් නැහැ. බැඳුම් කර නිකුත් කරේ රජයේ ණය අවශ්‍යතාවය ගන්න. ණය අවශ්‍යතාවය වෙනුවෙන් ඒක නිසා ඒක සත්භාවයෙන් කරපු කටයුත්තක් නම් ඔහුට නඩුවක් නැහැ. මේක එතකොට මේක අපි මෙහෙමනේ හිතන්නේ එතකොට. දැන් මේ ණය ගැනීමේ කටයුත්තට මැදිහත් වෙන නිලධාරීන් වැරදි කරાવી කියලා හිතාගෙන මේක දැම්මද? මොකටද මේ වගන්ති අතුල් කිරීමේ වුමනාව තිබුණේ? මේක ඉතා පැහැදිලි ලෙසම නිලධාරීන් වැරදි කරනවා. වැරදි කරන නිලධාරීන් ආරක්ෂා කරගන්න ඕන. ඒ ආරක්ෂා කරගන්න ණයගත් බැඳුම් කර නිකුත් කරෝතින් ණය අවශ්‍යතාවය සඳහා බැඳුම් කර නිකුත් කරායි කියලා බේරන්න පුළුවන් වගන්තියක් හිටිය තමයි තිබුණේ. මේක කෙටුම්පත් කරන අයට අදහසක් තියෙන්නේ මොකද ගරු සභාපතිතුමනි මේ පනතේ වගන්ති 12යි තියෙන්නේ. වගන්ති 13යි. 14 වගන්තිය තියෙන්නේ මේ අර්ථ නිරූපණ. වගන්ති 13ක පනතක 9වෙනි වගන්තිය සම්පූර්ණයෙන්ම තියෙන මොකද්ද? අමාත්‍යංශ නිලධාරියෙක්, මහ බැංකුවේ නිලධාරියෙක්. මේ පනතයට දෙ ණය අරගන්න බැඳුම් කර නිකුත් කරා නම් බාණ්ඩාගාර බිල්පත් නිකුත් කරා නම් ඒ නිකුත් කරපේකේ වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් වරදක් සිද්ධ වීම ණය ගැනීම සඳහා උත්සාහ කිරීමේ පින්වන්ත කටයුත්තක් හැටියට සලකලා යහපත් කටයුත්තක් හැටියට සලකලා නිදහස් කරන්න පුළුවන් ඉඩ කඩක් තමයි තිබුණේ. ඉතින් මම සතුටු වෙනවා මේ වෙනුවෙන් විපක්ෂයේ විසින් ඉදිරිපත් කරපු යෝජනා අනුව ඒ වෙනුවට සත්භාවයෙන් සිදු කරන ක්‍රියාවන් සඳහා ආරක්ෂාව යටතේ මේ මුදල් පනතේ තියෙන මොන්ට්‍රි ඇක්ට් එකේ තියෙන කොටස ආදේශ කරලා යම් කිසි ප්‍රමාණයකින් මේක ආවරණයක් කළා තියෙනවා. විශේෂයෙන්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හරි වරදක් කරා නම් ඒ වරදට සිවිල් හා අපරාධ නඩු තීන්දුව අදාළ වෙන විදියට මේක යම් ප්‍රමාණයක මේ සංශෝධනයන් වෙනුවෙන් සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් ඉදිරිපත් කරපු යෝජනා පිළිගත් අවස්ථාවක් සහ යම් ජයග්‍රහණයක්. ඊළඟට මම මතු කරන්න ඕන තවත් කාරණාවක් තමයි වැදගත් දෙයක්. විශේෂයෙන්ම මේ ලබා ගන්න ඔබතුමා ලබා ගන්න ණය ඒක හරි ඒක තර්කයක් හැටියට හොඳ තර්කයක්. ඒ කියන්නේ අනාගතයේදී පොලි අනුපාත වැඩි වේවයි හිතලා ඒ தત્ත්වය අනුව වර්තමානයේ අපි ණය ගන්නවා. වර්තමානයේ ණය අරගෙන ඒක තැම්පත් කරනවා. තැම්පත් කරලා ඒ තැම්පත් වලින් අනාගත ණය ගෙවනවා. මේකනේ කතාව. දැන් තියෙන එක අනුව පුළුවන් අදාළ වර්ෂයට ණය ගන්න පමණයි. හැබැයි අනාගත පොලි අනුපාත ඉහළ යනවායයි උපකල්පනය කරන මත අපි වර්තමානයේ ණයක් ගන්නවා. අරගෙන ඒ ණය අපි තැම්පත් කරනවා. තැම්පත් කරලා අනාගතේ ණය ගෙවනවා. ඒක තමයි මූලික අරමුණක් එක අරමුණක්.
Honorable Minister
තවත් පුළුවන්. ඒ කියන්නේ හිතන්න අපිට බුලට් පේමන්ට් එකක් එන අවුරුද්ද ගෙවන්න තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 100ක. අපිට සමහර අවස්ථාවකදී මේ අවුරුද්දේ ඒ ණය ගෙවලා දාන්නත් පුළුවන්. මොකද දැන් තියෙන ක්‍රමවේදය අනුව ඒක කරන්න බෑ. මොකද විසර්ජන පනතෙන් අපිට අයිතිවාසිකම නැහැ. මොකද ණය ගන්න බෑ.
නමුත් අපි දන්නවනේ දැන්.
දැන් ඒ කියන්නේ දැන් අපිට මේ අවස්ථාවේදී ඒක හොඳ නම් රටට වඩා යෝග්‍ය නම් දැන් අරගෙන අර ලොකු පොලියට ගත්ත ණය අපිට කලින් ගෙවලා දාන්න පුළුවන්. ඇයි ඒක වැරදි?
නෑ මේ
වැරදි වෙන්න බෑනේ.
නෑ ඒක වැරදි නෑ. ඒක තමයි කියන්නේ යථාර්ථය අනුව. අපිට එදා වේල කන්න බැරුව ඉඳද්දි අනාගත ණය ගෙවා ගන්න බෑනේ.
ඒක ඒක ගරු මන්ත්‍රීතුමා ඒක තමයි අපිට ලැබිච්ච දායාදය. හරි ඒ ඒ දායාදය තමයි ඩොලර් බිලියන 15ක් ගරුන් මුදල් ඇමතුමා කිව්වා ගෙවන්න තියනවා කියලා.
ඕක හරි
ඩොලර් බිලියන 15ක්.
හරි ඇමතුමා. හරි ඇමතුමා. හරි ඇමතුමා. ඕකට අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකක්ද දන්නවද? ගමේ භාෂාවෙන් කියන්නේ නැව් ටෝක් දෙනවා හබලක් ගන්න සල්ලි නැතුව කියලා. ඒ කියන්නේ නැව් ගන්න කතා කරනවා හබලක් ගන්න සල්ලි නැතුව. එහෙම කට්ටි ඉන්නා. හරිද? නැව් ටෝක් දෙනවා හබලක් ගන්න සල්ලි නැතුව. හරිද? ඒක නැව් අපි නැව් ටෝක් දීලා වැඩක් නැහැ හබලක් ගන්න සල්ලි නැතුව. අපි බලන්න ඕන ගිලෙන් නැතුව කොහොමද මේක බේරගන්නේ කියලා. ඒකයි. මම කියන්න ගියේ ඒක නෙමෙයි. මම කියන්න ගියේ දැන් මේ අනාගතයේ ණය ගෙවන්න කියලා වර්තමානයේ අපි ණය අරගෙන කොහෙද මේ ණය ගන්න මුදල් තැම්පත් කරන්නේ? ඔබතුමාලා තැම්පත් කරන්න හිතෙන් ඉන්නේ කොතනද? මුදල් ඒකකයේ ශ්‍රී ලංකා රුපියල් වන අවස්ථාවක 107 වන වගන්තියේ විධිවිධානයට යටත්ව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් තත්කාර්ය සඳහා ලිඛිතව නම් කරනු ලැබිය හැකි නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකු විසින් මහ බැංකුවේ හෝ බලපත්‍රලාභී වාණිජ බැංකුවක පවත්වාගෙන යනු ලබන කිණුමක හෝ වැඩි සංඛ්‍යාවක තැන්පත් කරන්න. එතකොට මේක එක හොඳක් තියෙනවා, මේ ණය ගන්න නැවත ණය ගෙවන්නම කියලා මේ අය කියන එක. ණය අරගෙන වෙන වැඩ කරන්න බෑ කියලා තියෙන එක හොඳයි. ඒක අපි අගේ කරන්න ඕන දෙයක්. හැබැයි මේ ණය වාණිජ බැංකු තැන්පත් කරාට පස්සේ පෞද්ගලික බැංකුවලත් තැන්පත් ගන්න පුළුවන්. රාජ්‍ය බැංකුවලත් තැන්පත් ගන්න පුළුවන්, පෞද්ගලික බැංකුවලත් තැන්පත් ගන්න. මොකද මේක විවෘත කළා තියෙනවා බලපත්‍රලාභී වාණිජ බැංකු කියලා. ඔබතුමා දන්නවා සමෘද්ධියේ මුදල් සමෘද්ධි අමාත්‍යවරයාටම චෝදනාවක් තිබුණා. සමෘද්ධි මුදල් පෞද්ගලික බැංකුවක ගිණුමක තැන්පත් කළා සිද්ධ වෙච්ච අයථාගන්තුන් සම්බන්ධයෙන්. මොකද මේක අපිට කතා කරන්න බෑනේ යුටෝපියාවක. අපිට මනංකල්පිත රාජ්‍යයක මේ සංකල්පය කතා කරන්න බෑ. මේක කතා කරන්න වෙන්නේ යථාර්ථයක. යථාර්ථය ගත්තොත් මේ ගන්න ණය ගෙවන්න ගන්න සල්ලි මේවා. ඔබතුමාට තියෙන තර්කය මම දන්නවා. මුදල් පනත යටතේ බලපත්‍රලාභී බැංකුවල ගන්න ඒවා තැන්පත් කරන්න පුළුවන් කියලා කියන තමයි ඔබතුමා නැගිට්ටි. හැබැයි ඒ ගන්නේ ඔක්කොම සල්ලි. සංවර්ධන කටයුතු වලට ගන්න ඒවා, පාරවල් හදන්න ගන්න ඒවා, ඕන කටයුතු කර ගන්න ඒවා. හැබැයි අපි මේක ගන්නෙ මොකටද දැන් මේ ණය? මේ ණය ගන්නෙ ණය ගෙවන්න සඳහා. මේක වෙනත් කටයුතුකට යොදවන්න බෑ. අපි කියන්නේ ණය ගෙවන්න ගන්න ණයක් නිසා මේ මුදල් තැන්පත් කරන්න රාජ්‍ය බැංකුවක. අපේ සංශෝධන ඒක. වාණිජ බැංකුවක නෙමෙයි. වාණිජ බැංකුව කියන එක වෙනුවට රජයේ වාණිජ බැංකුවක. එතකොට මොකද වාසිය තියෙන්නේ? අපි මේ ණය ගෙවන්න ගන්න ණයක් නිසා ඒකේ පොලියක් හම්බෙනෝ නම් හම්බෙන්නේ රාජ්‍ය බැංකුව වලටමයි. පොලිය හම්බෙන්නේ ජනතාවට. පෞද්ගලික කාට හරි නෙමෙයි. අපි හිතන්නකෝ අර්ජුන මහේන්ද්‍රන මහත්තයා වගේ පූර්වාදර්ශයක් සහිත කෙනෙක් ඉඳලා ඇලෝසියස් වගේ බයන කෙනෙක් ඉන්න පෞද්ගලික බැංකුවක මේ ණය මුදල තැන්පත් කරොත් මොකද වෙන්නේ? පූර්වාදර්ශයක් තියෙනනේ අපට. අර්ජුන මහේන්ද්‍රන් වගේ කෙනෙක් තීන්දුව කරලා මේ භාණ්ඩාගාර නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් කියන තනතුරේ අර්ජුන මහේන්ද්‍රන් හිටියා කියලා හිතන්නකෝ. එතකොට මේක තැන්පත් කරන බෑනාගේ පෞද්ගලික බැංකුවක මේකේ ලයිසන් එක දීලා තියෙන ඉඩ හදලා තියෙන අපි ඒකට. අපි ඒක වහමු. අපේ සාධාරණ සත්භාවයෙන් ඉදිරිපත් කරන යෝජනාව පිළිගන්න කියලා අපි ඉල්ලා හිටන මොකද්ද? රාජ්‍ය බැංකුවක තැන්පත් කරමු. හරිද? මොකද පෞද්ගලික බැංකුවකට මේ ණය සඳහා ණය ගෙවන්න ණය ගන්න. මොකද මේක පුංචි ගාණක් නෙමෙයි කරොමතුමා. බිලියන ගාණක්. බිලියන ගාණක් අපි මේ ණය ගන්න පුළුවන්. ඒ නිසා ඇයි ඔබලාට ඔබතුමාලට එකඟ වෙන්න බැරි? අපි මේ ණය මුදල් ණය ගෙවන්න ණය ගන්න සල්ලි රාජ්‍ය වාණිජ බැංකුවක ලංකා බැංකුව වෙන්න පුළුවන්, මහජන බැංකුව වෙන්න පුළුවන්, ඉදිරිකිරීම් බැංකුව වෙන්න පුළුවන්, රාජ්‍ය වාණිජ බැංකුවක තැන්පත් කරමුයි කියලා කරන යෝජනාවට ප්‍රතික්ෂේප කරන්න හේතුවක් තියෙනවද? අපි සංශෝධනයක් ගේනවා.
හරි, ඔබතුමාලේ සංශෝධන 12 කාලින් ඉදිරිපත් කරන්න. හැබැයි මේ මූල්‍ය නීති පනත 107 තියෙන්නේ මුදල් මණ්ඩලයට තමයි අනුමැතිය දෙන්න පුළුවන්. මේකේ තියෙන්නේ The Monetary Board shall advise the government regarding the distribution of official deposits between the central bank and commercial banks and the effects of such distribution on monetary conditions in Sri Lanka kiyala. Hari. Etakota e thirney ganne mudal mandale. Mudal mandale ganna thirney mata thamai tampat karana. Anith ekak ඔබතුමාලාගේ ඒ දර්ශනයට වඩා අපේ දර්ශනය යම්කිසි පරස්පරයක් තියෙනවානේ. ඉතින් ඔබතුමාලා කියන්නේ රජය පමණයි කියලා. නමුත් අපි පිළිගන්නේ රජය හා පෞද්ගලිකාංශයේ සියලුම දෙනා සක්‍රීයව දායක වෙන්න ඕනේ මේ රට දියුණු කරන්න. එතකොට ඒ අපේ දේශපාලන මත වාදයක් බයදක් තියෙනවා.
නෑ. මම මේ යෝජනාව ගෙනාවේ සමාජවාදී ධනවාදී කියන සාකච්ඡාව යටතේ නෙමෙයි. රාජ්‍ය බැංකුවලත් හොරු ඉන්න පුළුවන්. හරිද? ධනවාදීත් හොරු ඉන්න පුළුවන්. සමාජවාදීත් හොරු ඉන්න පුළුවන්. ඒ සාකච්ඡාව නෙමෙයි මේ ගෙනාවේ. අර්ජුන මහේන්ද්‍රන් වගේ කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ කියලා හිතුවන් ඔබතුමාට උත්තරය හම්බෙනවා. දැන් මොනිටරි බෝඩ් එක නම් මේ තීරණය ගන්නෙ ඔබතුමාලගේ සුපිරි සිස්ටම් එක යටතේ. බලන්නකෝ මොනිටරි බෝඩ් එක ඉක්මවා ගිහිල්ලා ගත්ත තීරණ තියෙනවනේ. මොනිටරි බෝඩ් එකට දැනුම් දුන්නේ පස්සේනේ. අපි හිතමු මේ සල්ලිම අපිට වෙන උදාහරණයක් ඕනේ නැහැ. මේ ණය මුදල්ම මොනිටරි බෝඩ් එකට දැනුම් දුන්නොත් එහෙම මම්මගේ බෑනගේ සමාගමේ දැම්ම ආරක්ෂාව හොඳ හින්දා මමත් මාම හින්දා කියලා කිව්වොත් මොකද වෙන්නේ? අන්න ඒකයි මම කියන්නේ. මේක මේ සරල නෑ. ඒකද ඔබතුමා මේක සමාජවාදී ධනවාදී පටලවා ගන්න එපා මේක දර්ශනීය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි
මන්ත්‍රීතුමා කරු මන්ත්‍රීතුමා
හරිද දැන් මේ මේ දේවල් නිසා අගමැතිතුමාට අගමැතිකමට තට්ටු වෙන්න යනවා හරිද
කරු
ඒක නිසා
ආෆ්ටර් ද ලන්ච් ඔබතුමා කන්ටිනියු
කරන්න මම අවසන් කරන්න කරු මේක නිසා ඔබතුමාට යෝජනා කරන්නේ විශේෂයෙන්ම මේ සංශෝධනේ පිළිගන්න බැරි හේතුවක් නැහැ කියලා අපි හිතනවා මහා බැංකුවටත් ඒක හොඳයි රාජ්‍ය වාණිජ බැංකුවල මේ ණය ගෙවන්න ණය ගන්න මුදල් තැන්පත් කරන්න කියන ඉතින් ඒ යෝජනාව ඉදිරිපත් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි I suspend the house till 1:30 for lunch